खाने पीने का नहीं किया, चाकु संस्कार से आयतने पिनवाना इतने आयतने मुखाद कि बला गांड चाकु संस्कार से अहिंग यंग रूपया बलन को स्वभाव स्पर्श चैतसिक नेतना हिताप हाल विन अरिहत वहां से हिताप हाल विंड स्पर्श चैतसिके एक मितनमे किया अहिंग रूपया बलन को स्पर्श वेदना संज्ञा चेतना आदिवासी के सर्वचित राधान चैतसिक मूलिकवन्ना ඒ චෛතසික හිතක් පහළින් තවස් කරනවා හැම කෙනෙකුටම අද ගන්නවා ලෝත්‍රා බුදු පියාණන් මහන්සියලා එම අද ගන්නවා. ඒතර මේ සංස්කාරක කියන වචනේ ඊට වඩා හරි ගැඹුරු. යම්කිසි මේ ස්පර්ශයන් සමග එක් වෙන්න හේතුවක් ඉදෙන. ඇහැට රූපයක් ස්පර්ශ වෙනකොට චක්කු විඥානයේ පහළ වීමේදී सर्वचित साधारण चैतन्यू हिस्सों साधारण चैतन्य स्पर्श वेदना आदि अभी पालवेन ये विधाजी अभी गण तीरने अरगुन वेनका निदाहित अनुसेह अनुसेह क्लेश राग अनुसेह द्वेष अनुसेह दिट्टा अनुसेह अविद्या अनुसेह आदि वसें मे अनुसेह दागुन अह कल दिवनाशे शरीर मल की मे इंद्रिया रूप शब्द गंधरस स्पर्श धर्म की मे आरोप विन विला नगीसी दिन पेट दिवन सागीत हेतु रूपया दर्शन विनका साग हंगी मिबिल एम हंगी मनुषे साग अनुषे तीन अनुषेन किरातन අනාගාය ඵලයේ පත් වෙනකොට ගමක් කියන්නේ තමයි මෙවි යන්නේ එහෙම අරිහත්ය තමයි කියලා වර වෙන්නේ. අන්නේ වගේ අරමුණ වෙනකොට ඒ අරමුණට අනුකූලව හිත් පහළ වෙලා පරිඋත්හානෙවත් නැගී සිටිනවා. ඒ අනුසේ වශයෙන් දිවිච්ච කාගින්න කාගී තනුව පහළ හිත් පහළ වෙනවා. අර දැක දර්ශනයට අනුකූල. අන්නේ මේ විලාදි මොකට කරන්නේ? ඇහෙන් නොබලයිද වෙ. පිරිච්ච දේ බලන් හිතේ. යලි යලිත් බලන් හිතේ. मुन बलाकृत्ंद आस्वाद बलाकृत सागे दर्शनास्वादी विधि एसा दर्शन मुल्क आस्वाद विधि भगन बलाकृत् कटिवेन को अरे ईट पास अतिपाद सांस्पाद पास एक दख दखी मूलकर बली दखा रागे मूलकर बलू अविद्या मूलकर नगुरी එතකොට ඇති වෙනව අර කියන ස්පර්ශයේ යමක් එකතු වෙලා මොකද අවිද්‍යාව සහගත වුණාම කියනවා ස්පර්ශ සංස්පර්ශ වුණා කියලා අවිද්‍යාව සහගත නම් තමයි සංස්පර්ශ වෙලා තියෙන්නේ චක්ක සංස්පර්ශ ඒ සංස්පර්ශයක් වුණොත් තමයි අවිද්‍යාව සහගතව ස්පර්ශ වුණොත් තමයි ඇති වෙන වේදනාවක් සංපස්සජා වේදනා කියන තත්ත්වයට පත් වෙන්නේ ඒ තමයි පරිච්ඡම්පාද ක්‍රියාවලියේ සසල ගමන හේතු වෙන වේදනාව वेदना के दलन स्वभाव एक हेतु एक दलन स्वभाव हितक दलन स्वभाव ससल कामंट हेतु किलेसोल्टे हेतु अविद्या सहगतम दलन स्वभाव अविद्या निगमने आस्वाद मूलकर हरि गटी मूलकर हरि ईट बला हितुन ගැටින්නත් බලන්න හිතෙනවා සමාහලයට සමාන්ගේ විරුද්ධකාරී විරුද්ධ කෙනෙක් තමන්ට බල පිහිටවන්න බල තමන්ගේ බල ප්‍රදේශයක තමන්ගේ කටිප්පකට ඇවිදලා හිටියෝ ඒ විලාද අන්න අරක ඇවිදilla කවුද කටින්ද කිව්වේ ඔය විදිහට කියලා සැලපරස විදිහට ගහන්න බයින්ද ආදීවන්නාව නිලිප්පියට නිහිලකම් බලන්න පුළුවන් ඒකවද මේ ඇදී විලේකෙද එයා හොඳට බලන්න පුළුවන් इंद्रिया शब्द गंध रस स्पर्श එතකොට අන්න ඒ වගේ ඇති වෙනකොට ඊට ආයතනයක් කරගන්නවා ඉන්ද්‍රිය. තමන්ට අවශ්‍ය කියන අවිද්‍යාවෙන් යුක්තවන ආස්වාද විඳීමට හෝ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න කොටින් කියනවනම් ඊට අවශ්‍ය කරන වැලපිළිවෙළක් සඳහා ඒ ඉන්ද්‍රිය ආධාරයෙන් ගන්නවා. ඒ ඉන්ද්‍රිය ප්‍රයෝජනෙට ගනිමින් ඒකේ ගැවෙතෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය නිසා මොකද වෙන්නේ? මේවා ස්පර්ශ ආයතන පිරණ නැන සංස්පර්ශ ආයතන වෙනවා. මෙන්න මේ ස්පර්ශ ආයතන හය පියවහම නිකම් ස්පර්ශ නෙමෙයි මේ සංස්පර්ශ ආයතන හය පිළිවන්. මේවා කොහොමද ගොඩ නැගෙන්නේ? මෙන්න උද්‍යංග මේ කියන්නේ මේක දකින්න ඕන. රූපය දැක්කා කියලා එකමත් නෙමෙයි. කුමක් නිසාද මෙබඳු වන්නා වූ සංස්පර්ශයන් ගොඩ නැගෙන්නේ? ඒක ධර්මානුකූලව දැකලා තියෙන්න ඕන. නිකම්ම ස්පර්ශයක් තිබුණාම සංස්පර්ශ ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් මේ නිත්‍යයි සුඛයි අත්තයි කියන අර්ථය අරගෙන දැන් නම් මේවා පරිහරණයේ නිති දේවල්, සැපතට හේතු වෙන, යහපතට හේතු වෙන දේවල්, හරයක් ඇති දේවල්. ඔන්නේ කියන අවිද්‍යාවේ දෘෂ්ටියේ නිගමනයේ බැහැලා. ඒ නිගමනයේ පිටින් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මන ආදී මේ ඉන්ද්‍රියන්ට ගෝචර කරගන්නකොට අන්නේ තොර ස්පර්ශ සංස්පර්ශ ආයතනය හටගන්නවා. එතකන් ඇහැ ඉන්ද්‍රියක් විතරයි. එහෙම අවිද්‍යාවෙන් පහල කරපු දෙයක් ඇහි සිද්ධ වුණේ නැත්නම් ඒ විලාසෙන් දැනෙන දැනීම් ආදියට කියන්නේ මේ ඇහැ කියන එක නිකම් ඉන්ද්‍රියක් විතරයි. හරියට හිත් ගයක් වගේ, හිත් ගමක් වගේ. මෙහෙම නොවේ උපමාවලින් පෙන්නලා තියෙනවා. ඒකේ මොකුත් ගන්න කියන දෙයක් නැහැ. ඇතුළේ හිත් තැනක් හැටියටයි පෙන්නන්නේ. ඒ වගේ තියෙන සත්‍යයේ ඒ තත්ත්වයේ ඉක්මවා ගිහිල්ලා අර අනුසේ නැගී හිටපුවම අවිද්‍යාව තියනවනම් සාගාංශයේ, ද්වේෂාංශයේ, ඒ වගේ දිත්තාංශයේ, අවිද්‍යාංශය ආදී මේ අවිද්‍යාව තමයි අනික්වත් අනුසේ කියලා කියන්නේ. ඒක නිසාම හටගන්නේ ඒවා. ඔන්න ඔය කියන අනුසේ ධර්මයක් ඉදිරියේ පේන්නේ අරමුණේ ඉඳන් අරමුණක් ආපුවාම මතුවේ. මෙන්න මෙහෙම මතුවලා එනකොට තමයි මේ ස්පර්ශ සංස්පර්ශ බලටපත් වෙලා ඇහැ ඒකට ආයතනයක් බලටපත් වෙන්නේ. දැන් ඔක අපි දැනගන්නේ කොහොමද? අපි මේ ඒසිය පොයි කියන විස්තරේ වෙන හැටි සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න මනවලන රූපය දිහා දැක්කහම යලි යලිත් බලන්න හිතෙනවා. ආස්වාද බලාපොරොත්තුෙන් කොච්චර හරි එහා කරකෝ කරකෝ ඒ පැත්ත බලනවා. අන්න චක්ක සංස්පර්ශයක් රාග අංශය මතු කරලා අරගෙන රාග හිතකින් මතු කරගෙන ඇස ප්‍රයෝජනයට අරගෙන ඇස සංස්පර්ශ ආයතනයක් කරගත්තා. ඒ වැඩේ තමන්ගේ විරුද්ධකාරී හතුරේ දැකලා ඔහුට පහර ගහන බලාපොරොත්තුෙන් යලියලි ඔහු දිහා බල බලා ද්වේෂ හිත් මතු මොනවා හරි ඒකට අවශ්‍ය කරන ක්‍රමවේද යොදවනවා නම් ඊටදහා ඇහැ ප්‍රයෝජනෙට ගන්නවා නම් ඔහු මේ මොහොතේ ඉන්නේ ද්වේෂයේ මුල් කරගත් අංශයෙන් මතු කරගත් ශක්තියෙන් ඇහැ සංස්පර්ශ ආයතනයක් කරගෙන. ඔවගේ ඉන්නකොට තමන්ට ප්‍රියමනාප ශබ්දයක් කෙනෙකුගේ හඬක් ඇහෙනවා. පෙර ඇසුරු කළා තියෙනවා. ඇසුරු කරගුවාම යම් කිසි රාග හැඟීම් ඇති කරන ආස්වාද විදව හෝ විඳින්න බලාපොරොත්තු වෙන ඒ જાතිය වතකයක නැగిලා රාග හැඟීම් ඉස්සරහ තිබුණේ නැහැ. හඬක් ඇහෙනකොටම අපි වෙනවා. ආවල් කෙනාගේ හඬ, ආවල් තෑටියගේ හඬ. ඔය ආදි වශයෙන් හඬ හඳුනා ගන්නවා, ශබ්දයෙන් හඳුනා ගන්නවා. හඳුනාගෙන රාග හැඟීමක් ඇති කර ගන්නවා. ඒ හඬක සවන් දීගෙන ඉන්නවා. සවන් දීගෙන ආස්වාදයක් විඳිනවා. එහෙම නැහැ. එතකොට මොකද වෙන්නේ? අන රාග අංශය මතුවෙලා රාග අංශයට අනුකූලව කිලෙත් පරිඋත්ථානයක් වශයෙන් නැගී හිටියා. කල මුල් කරගෙන ඉන්ද්‍රියක් ඒකට ප්‍රයෝජනට අරගෙන ඊ ආස්වාද විඳින කල ප්‍රයෝජනෙට ගන්නවා. අතර කල ඊකම් ඉන්ද්‍රියක් වශයෙන් තියන්නේ නැහැ. ඒක සංස්පර්ශයේ ආයතනයක් වෙනවා. සෝත සංස්පර්ශයේ ආයතනයක් කරගන්නවා. එන විරුද්ධ කෙනෙක් ආ විරුද්ධ කෙනෙක්ගේ හඬක් ඇහෙනවා. ඕකට මම කිව් පැත්ත පලාදල පස් පාරෙන් එපා කියලා තියෙනවා. ඔය කල ඇහි නුගිනි හොඳ සාන්දියක ගිනි ඉන්නවා. වැඩේ හරියන්නේ නැවල හොඳ පාරාදික දීලා යවන්න. දැන් ඒ සඳහා කල ප්‍රයෝජනෙට ගන්න හැටි. දැන් වෙන සෝත සංස්පර්ශයේ ආයතනයක් කරගත්ත අවිද්‍යාව නිසා ද්වේෂය මතු කරගෙන ද්වේෂ අනුසේ නගා සිටවා ගන්න. අරමුණේ නෙවෙයි. ඊ අරමුණේ ප්‍රයෝජනෙට ගන්න කල ප්‍රයෝජනෙට ගත්තා. ඔන්නේ ගන්නකම මොකද වෙන්නේ? කල සෝත සංස්පර්ශයේ ආයතනයක් වුණා. මෙන්න මේ විදිහට ගාන ජීවහා කාය මල කියන මේ ඉන්ද්‍රිය හය ඕවාගේ අරමුණක් එනකොට අවිද්‍යාවයි සුසුනාවයි දෙකෙන් බැඳලා නැහැ අවිද්‍යාව සාගතව ඉන්නකොට ඔය දි ඇලෙන ගැටෙන මුලා වෙන ඔය මුලා අනුසයන් නැగిලා ඇවිදilla ඔන්න ඔය හේතුවෙන් එවඳු දෙයක අවධානී යොමු කරන ඉන්ද්‍රිය බල පත් කරන අපි ප්‍රයෝජන ගන්නවා අන්නේ ගන්න ගන්න මොහොතක් පාසා තමයි ඒ ආයතනයේ හෘදයාංගම අවස්ථාවේ ඉන්නේ අපි ඒ විලාසිතී අවිද්‍යාවේ වැළපිලා කියලා දැකලා අසාර හෙවිල්ලා අසාර මෙහෙ ඇවිල්ලා මේ ඉන්ද්‍රිය සංවරයේ බාධකයක් ඉන්ද්‍රිය භාවනාව මේක නෙවෙයි ඇලෙන ගැටෙන මුලා වෙන පැත්තට හේතු වෙනා කාරණේ දැකලා ඒ කාරණේ වහාම ආරම්භයේ එනකොටම වල හඳුනාගින්න ඒකට ඉඳ තියන්න හොඳ නෑ කියලා දැන් දැනගත්තා නම් සතියෙන් නුවණින් ධර්මිය අහලා තේරුම් අරගින්න අන්නේ පුද්ගලයා දකිනවා උද්‍යංගමයක් උට සිද්ධ වෙන්නේ ඉතින්ලම ඒක නවත්ත ගන්න හැටි නැත්නම් මොකද වෙන්නේ මේ සංස්පර්ශ ආයතනේ ඒකේ අවිද්‍යාවේ විස්තර අර කියන තීනෝණි තොරව ඉර ඇවිල්ලා නම් එහෙම ඇලෙන ගැටෙන මුලා වෙන පැත්තට ක්‍රියාත්මක කියන්නේ ගෝත්‍ර වෙන්නේ උද්‍යංගමේදපත් වුණා උද්‍යංගම බාහිරපත් වුණාට පස්සේ ආයතනේ නිකම් නැහැ නෙවෙයි දැන් ඇහැ ඒ වෙලාවේදී ඒකේ උද්‍යංගම අවස්ථාවක ආවේ ආයතනයක් බාහිරපත් වුණේ ඇහැ තිබුණාට ආයතනයක් නෙවෙයි ආයතනේ වෙන්නේ අවිද්‍යාව සහගත වැඩ පිළිවෙලට නැඹුරු වෙච්ච වෙලාවකයි ඉතින් ඇහැයි කලයි දෙක එක හැරේ ආයතන වෙන්නේ නැහැ සත්වේකුට. තාසේ දිවකය ආදී එකයි එක හැරේකට ආයතන වෙන්නේ එක මොහොතක. ශරීරයෙන් බැලුණා ශරීරේ ආයතන දෙකක් එකට හදගන්න ක්‍රමයක් නැහැ. මොකද හේතුව චක්කු විඥානයයි සෝත විඥානයයි කියන දෙකක් එකට පහළ වෙන්නේ නැහැ. ඒකෝ චක්කු විඥානයයි ඝාන විඥානයයි ආදී වශයෙන් හෝ සෝත විඥානයයි ඝාන විඥානයයි ආදී වශයෙන් මේ විඥාන ධාරා දෙකක් එකට පහළ වෙන්නේ නැහැ. එක ద్వාරයකින් පහළ වෙන්නේ එක විලාවට එක විඥාන රීතියක්. ඒ නිසා කවදාවත් අරමුණු දෙකක ඇහෙන් එන අරමුණක් කලින් එන අරමුණක් දෙකක් එකතු වෙලා ආයතන දෙකක් එක මොහොතේ හදගන්නේ නැහැ. ඉන්ද්‍රිය තියෙනවා. සරල ශක්තියෙන් ඉන්ද්‍රිය පාත්නා ඉන්ද්‍රිය වලට ආයතන කියන්නේ නැහැ. ආයතන නිරෝධ කරන්න පුළුවන් දෙයක්. සල ආයතන කියනවා නිරෝධ කරන්න පුළුවන්. ඉන්ද්‍රිය නිරෝධ කරන්න බැහැ. ඒක වැරදෙන කාරණා නේද? පිරිනවම් පානකම් ඉඳලා රහතන් වහන්සේ හැබැයි අරිහත්ත්වයට පත් වෙච්ච දාවේ හරායද නිරෝධයි. උන්හාතේට ඇහෙනවා. හැබැයි ඔය කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් යොමු කර කර අහන සීත ඒ જાතියව නැහැ. අන්න ඒකයි කියන්නේ උන්හාතේට උද්‍යංගම අවස්ථාවම ඉන්නේ නැහැ. යම් කෙනෙක් ඔය අවසීයෙන් නැත්නම් මොට සීයෙන් යුත්තව, උලා සීයෙන් යුත්තව. අපිට මට වැඩි මලින් වෙච්ච මට ඇති වැඩක් නැහැ. මට ඕනේ ඇලුම් කරන ආස්වාදී ලබන්න. දැන් නම් මට ඕනේ ඔකට ගැටිලා ඔකට පහල ගහන්න. ඔය જાති අදහසක් එහෙම ගත්තා නම් එහෙම ධර්මයේ පැත්තකට දාලා. ඔවුන් ඕක අදහස ගන්නකොට මොකද වෙන්නේ? ආයතන ස්පර්ශ ආයතනයේ උද්‍යංගම අවස්ථාවට පහු වෙනකොටම අත්ංගමේට එනවා. ඒකෙන් දැන් එහෙම ආයතනය තියෙනවා කියන තත්ත්වෙටපත් වෙනවා. උදා වෙන හේතුවකින්. හේතුවක් නැහැ නම් උදා වෙන්නේ. උදා වෙන වෙලාවේ උදා වෙනවා මිසක් ඇතිවාරපත් උනේ නැහැ තාම. ඒක පූර්ණ වෙන්න ඕනේ. එනම් ඒක හොදල අතුරු කරලා තිබුණා නම් අවශ්‍යකම ඒකට අවශ්‍ය දේ ලැබෙනකොට ওই ඒ ඉන්ද්‍රිය ප්‍රමාණ ප්‍රබල වෙලා ඒ මොහොතේදී ඒ චක්කු ඉන්ද්‍රිය ඉන්ද්‍රිය තත්ත්වයේ ඉක්මවලා ආයතනයක් බවට පත් වෙන්න උද්‍යංගම අවස්ථාවෙන් ආවා අනිසරි අත්ංගම අවස්ථාව. ඔතන තියන්නේ වචනවල හරිය ගැඹුරා. හැබැයි මෙයා ත්‍රිපිටකයේ තියෙන වචනවල බැලුවොත් එහෙමද මහා පැටයිල්ලක් කියන වචන මට නම් වෙන්නේ. උද්‍යංගම එක වචනයක් කල් නායන්නේ වැටලා වැටෙන. උද්‍යංගම තව වචනයක්. අත්ංගම එක වචනයක්. අත්ංගම තව වචනයක්. අත්ංගම තව වචනයක්. අත්ංගම තව වචනයක්. මේ වගේ වචන එක ළඟ තියෙන. එකින් එකට විරුද්ධ අදහස් වෙන වචන වාරාවක් උතන තියෙන. ඒක හරි අමාරිය වදින එක තෝරාගන්න කිව්වොත් එහෙම පැටලෙනවා මහ ගොඩක් පැටලවා ගන්න. අපි ඒ ටික ගන්නේ නැතුව මේකෙන් මේ කියන්න හදන එක විශ්ලේෂලා තේරුම් ගන්න බෑ. මොකද මේ කියartifactId හදන්නේ වචන පහක්. යමක් උදා වෙනවා. උදා වෙලා ඉඳන් ආවට පස්සේ ඒක උදා වෙලා යම් කිසි තත්ත්වෙට හැදුන ඒක තත්ත්වයක් ඇද්ද. ඒ තත්ත්වයෙන් පවතිනා විද්‍යාමාන. ආයතනය නම් ආයතනයක් වශයෙන් විද්‍යාමානව පවතින තත්ත්වෙට ආවට පස්සේ ආයතනේ උදා වෙනවා. බොල නැහැ. ඒ උද්‍යංගම කියලා වචනේ පෙන්වන්න හදන්නේ ඒක. අත්තංගම කියන වචනයෙන් පෙන්වන්න හදන්නේ ගොඩනැගිලා පවතින සත්‍යය. ඊට පස්සේ ගොඩනැගිච්ච දෙයින් මොනවා හරි ප්‍රයෝජනයක් ඇද්ද? බලාපොරොත්තු වෙන ආභ්‍යතභාවය හෝ මధుර ස්වභාවයේ භුක්තිය තමයි ආස්වාද අවස්ථාව කියන්නේ. ඊට පස්සේ මේ ඉන්ද්‍රියෙන් ඒ කාරණේ කරගන්න බැ ආස්වාද ගන්න කාලේ ඉවරයි. මොහොතකින් ඒක දුර්වල වෙලා යනවා. ඊ අවස්ථාව පෙන්වන්නයි ආදීනව අවස්ථාව කියන්නේ. ඊට පස්සේ ඒ කටයුත්ත එකකින් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අවස්ථාව ඉක්ම ගියා. ඒ කර්මයට නිසි නැද. ඒ කර්මයේ නික්ම ගිය අවස්ථාව එකම අවස්ථාව. අපි මේ ඉන්ද්‍රිය අසකල දිවනාසී ශාරීරිය මානසික ඉන්ද්‍රිය පද්ධතිය. ඔන්න ඔය විදිහට සසල ගමනේ පැවැත්ම ගෙනියන අවිද්‍යාව සමග සම්බන්ධ වෙලා. ඒ මොහොතින් මොහොතේ ඈත කාන්තාදී ආරම්භනා කෙන වෙලාවේ ඒ ලැබුණ අරමුණ මුල් කරගෙන හිතන් අර කියන අවිද්‍යාවේ දෘෂ්ටියේ තීරණ වලට බහැලා එනේන අරමුණ වැළඳ ගන්නවා ඊට අනුකූලව. සමාගයේ දෘෂ්ටියට අනුකූලව. වැළඳගෙන ඒක ස්පර්ශ කරනකොට නිකම්ම ස්පර්ශ කියන ආතන වහන්සේගේ තිය දකින්න ස්වභාවය විතරක් ඉස්සියන්නේ නැතුව ඉක්මෝලා. අවිද්‍යාව සහගතව ඒ ගති සමග එකතු වෙලා ඇහෙන, පේන, තේ අහනවා, බලනවා, ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, රස විඳිනවා, ස්පර්ශ ලබනවා, හිතනවා කියන මෙන්න මේ ක්‍රියාත්මක තත්ත්වයට පත් කරගන්න. ඔන්න මේ ක්‍රියාව පත් කරගන්නා වූ අවස්ථාව තුළ උදා වින හැටි, උදා වෙච්ච මේ මොහොතේදී ඊළාටික පූර්ණ වෙලා තියෙන හැටි, ඒකේ ලබන්නා වූ සිය ස්වභාවයේ මధుර ස්වභාවයේ භුක්තිය ගන්න හැටි, ඊට පස්සේ මේ අවස්ථාවට දින පසුතලයේ සියල්ල ඉක්ම ගිහිලා ඒ අවස්ථාව ඉක්ම යන හැටි, නැවතත් ඒකෙන් ගන්න කාලේ නැහැ, ගිවිලා ගියා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නවත්තන්නේ නැහැ. ඒ මතකයේ නැවත අරගෙන ආයෙ ඉදිරියට මෙහෙ ආවා. යලිත් එහෙම එකක් ගන්න දැත්නා. ආයෙ පාරක් බලන්න දැත්නා. එක පාරක් බැලුවා බැලීමේ කාර්ය ආස්වාදයක් තියෙනවා ගිවිලා ගියා ඉවරයි. දැන් බලපුවේ ආස්වාදෙ විතරයි ඉවරයි. දැන් අහක වෙලා ඉන්න ආයෙ දැන් බලන්න හැකර කොහොමද? ආයෙ ගත්ත පොඩ්ඩක් ආයෙත් ආස්වාදයක් ඉඳගිනේ. මේ අවස්ථාව දිගට ගියා වෙදි කියලා. මෙන්න ආයතන හැදෙන හැටි ගිවිලා යන හැටි. මෙන්න මේ ක්‍රමයේ දකින්න ඕනේ. මේක තමයි කිය වර්තමාන මොහොතක සිද්ධ වෙන සිද්ධාන්තය. දකින්නකොට මේ ස්පර්ශ ආයතන හයේ මෙන්න මේ කාරණා ටික දකින්න ඕනේ. උදා වෙන හැටි. ඒකේ අත්ංග වෙන්නේ කියව ඒ කිව ඒක ප්‍රවැත්ම ගුණ නැගිච්ච හැටි. ඒකෙන් ආස්වාද අවස්ථාව ලැබුවේ හැටි. ආස්වාද අවස්ථාව දැන් මේ ගන්න බෑ. ඒ අවස්ථාව ගිවිලා ගිය හැටි. ඊට පස්සේ ඒක එන් ඉවර වෙච්ච හැටි. ඉවරීමේ නතර වුණේ නෑ. බලාපොරොත්තුවක් ඇති කරගත්තා යලි එහෙම අවස්ථාවක් උදා කරගන්න ඕනේ. ඒ අවස්ථාව වතු කරගෙන ආයෙ ඉදිරියට අවධානය යොමු වෙනවා. යොමු වෙන මොකද කරන්නේ? තව පාරක් බලන්න හිතේ. ඒ බැලුව ගාම ආයෙත් ඕක වේගී යනවා. බැලීමත් එක්කම අරමුණ වතුණා, දර්ශනය වතුණා, අවස්ථාව උදා වුණා. ඒ දර්ශන සංස්පර්ශي ආවා. ඊළඟ සංස්පර්ශي වින්දනයක් ආවා. අනේ උද්‍යංගම අත්ංගමේට ඇවිදilla ආස්වාද වින්දා. ඊට පස්සේ ඒක දැන් ආයෙත් විඳින්න බෑ. බැලුවේ මතකයක් දැන් ගිවිලා යන මොහොතකින් ආයෙත් ගන්න ආයි පාර බලලා ආස්වාදේ ගන්න බැලුවේ නැහැ තිවිචේ ගිවිලා ගියා ආදීනව. ඊට පස්සේ නැවතත් ඒකෙන් ගන්න වැඩක් නැහැ. දැන් ආයි කාන්තියම ආස්වාදින ආයි පාර සාමාන්‍ය බලලාම ගන්න ඕන. ඔන්න ඔය කෙනෙද බැලීම, ඇහිීම, ගඳ සුගඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම, හිතීම කියන මේ ඔක්කොම ඔන්න ඔය ප්‍රමේත අවස්ථා පහක් ගෙවනවා මොහොතක් ගන්න. ඔන්න ඔය එක කොටසක් ගත්තහම ඒක ආයතනයකින් ගන්න පුළුවන් වැලටික. සත්‍යය එක මොහොතක එක ආයතන ඇතුළ ඔන්න ඔය ක්‍රියාවලිය ජීවත් වෙනවා. පැවැත්ම ගෙනියනවා. කර්ම ශක්තිය මුළු ශාරීරියේ පැවැත්ම සත්ව කියන අවස්ථාව පවතින්නේ ඔන්න ඔතන. සත්ව කියන්නේ ඇලුම් කරන අවස්ථාවේ ඉන්න තැන. කොතනද ඇලුම් කරන්නේ? මේ මොහොතේ සත්ව. යම් මොහොතකදී අවිද්‍යාව දුරු කරලා ශරීරකින් හෝ අරිහත්ත්වයට පත් වන ධර්මාවෝධියක් ලැබුවා. සත්පත්යේ දෙනී ඉවරයි. ඊට පස්සේ ඉන්ද්‍රිය පද්ධතිය පවතිනා පිරිනම් පානක සත්ව ඉවරයි. උන්නාටි සත්ව නෙවෙයි. සත්ව වෙන්නේ ඇලුම් කිරීම තියෙන එක. එහෙනම් ඇත්ත දැනගත්තාට පස්සේ යථාභූතය ආවට පස්සේ ඇහැට පේනවා. නමුත් ඒකේ මාත්‍රේ විසක් මාත්‍රේ ඉක්මවල ගන්න දෙයක් නැති බව දන්නවා. ආයතනයේ කොට නැගින්නේ නැහැ. දිත්තේව දිත්ත මාත්‍රා. සුතේව සුත මාත්‍රා. ඇහෙනවා. ඒක මාත්‍රේ විසක් ආයතනය බවට පත් කරන ක්‍රියාවලියට හේතු නැහැ. අවිද්‍යාව දුරු කරපු නිසා විහත්තේ. මුත්තේව මුත්ත මාත්‍රා. ජීවනාසී ශාරීරිකින් යට දැනිනේවා ඒ මට්ටම විතරයි ආයතන බලපත් කරන්නේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා ඊතර දැනිනේවෙන් දැනෙනවා මිසක් ඉක්ම ගිහිලා ඉතින් ආයතනයක් බලපත් කරන්න යන මනෝ සම්පස් ආයතනයක් නැහැ. මෙන්න මෙතෙන්දපත් වෙන්නේ අධිශක්තිය. ඔන්නේ වන තමයි එදා දාරු දීවිදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉතාව කෙටියෙන්. මෙන්න අධිශක්තින හත්කේ தත්ත්වපත් වෙනවා මෙන්න මේකයි කරගන්න ඕනේ. ඒ ටිකේ මහා ප්‍රඥා සිද්ධ නිසා ඔය ටිකේම අවබෝධය ලබා ගන්න. දැන් මේ ආයතන කියලා කියන්නේ අපි දකින්න නැතුව මේ ඇහැ කන දිව නාසය ශරීරයේ වන කියනවායි ආයතන හය කියලා ඔච්චරයි මේ උඩින් මතෙන් කියා දීලා තියෙන්නේ. ආයි ඉවන නිරෝධ කරන්න බෑ පින්නවා පානක. අනුපන්සිය ඉඳලා නාසයෙන් පින්නවා පානක. උතර බුදුන් වහන්සේට ඇහැ තිබුණා කන තිබුණා නාසය තිබුණා දිව තිබුණා කය තිබුණා. හිතන්නත් පුළුවන් මනස තිබුණා. ඒවා ආයතන නම් එහෙම උන්වහන්සේ සලායතන නිරෝධ කරලා නැහැ. සලායතන පරිත්‍යාග බලන ඔබුදු නැගෙන අවිද්‍යාව නිරෝධ කරපුවාම කෙරවලටම නිරෝධ කරන්න පුළුවන් එකක්. මේ මාධ්‍ය තෝරා ගන්න ඕනේ. ඒකයි කාරණේ. ඉතින් මේක හැම දෙයක මේ අවස්ථා පහ තියෙනවා. මේ අවස්ථා පහේ ස්වභාව තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඉතාම කුඩා අවස්ථාවක මෙන්න. ඊට වඩා ඒ කුඩා අවස්ථා ඒකක සම්පීඩනයේ හටගන්න මහා අවස්ථා තියෙනවා. මේ අවස්ථාව වලින් ඇදලා තියෙන ලෝක ස්වභාව සියල්ල එකක් විද්‍යාමානව පෙන්වනවා. ඊට කුඩා කුඩා කායික මානසික අවස්ථාවන්ගේ සම්පීඩනයන්ගේ තමයි ඒ පිළිබඳව මානසික හදාගත්ත පොදි වලින් තමයි ලෝකය හඳුනාගන්නේ. අවස්ථා සම්පීඩනයන්ගෙන් තමයි මේ ලෝකේ මෙහෙම දෙයක් තියෙනවා, මේ අහවල් පුද්ගලයා මෙහෙම කෙනෙක් ආදි වශයෙන් වෙන් කරන්නේ හඳුනාගන්නේ. ඔන්න ඔය කියන අවස්ථා සම්පීඩනයන් මුල් කරගෙන අපි අර මේ අවස්ථාව මෝතින් මොහත ගෙවි ගෙවි ගොස් විනාසයට පත්වන්නේ ආදිවාසී කර්මස්ථානයක අවස්ථාවෙන් නෝකයි. ඉතා කුඩා අවස්ථාවේ පටන්ගෙන ඉතා විශාල අවස්ථාවන්ට යනකම් ඒ කාල සම්පීඩනයන් කැටි කර ලෝක සත්‍යය සම්මත වශයෙන් නම් තියාගෙන ඉන්න. ඒ තියාගත නම් වලින් අපි එක එක කෙනා හඳුන්වනවා. දැන් අපි වල මිනිස්සයා එක අවස්ථාවක්. දැන් මේ මිනිසයා කියන අවස්ථාව විශාල කාලයක සම්පීඩනය. අවුරුදු 80ක් 90ක් 100ක් හරි උපන්දායිත මැදගා එක කාල සීමාවක් අරගෙන. ඒ කාල සීමාවෙ ක්‍රියාකලාපයන් සම්පීඩනය කරලා. ඒ සියල්ලම පොදුවේ හඳුන්වන්න ඕන මිනිස්සෙ. කියනවා තියාගන්න. ඉතින් අපි හැර මුන්ටි අමින් වෙන්න. මලු පැටියෙක් වෙන්න. මෙතන මිනිසයා කවුද? මලුපැටි වල්ලා කවුද කිව්වහ මෙන්න මනුස්සයා මෙන්න බලක කිසිම කරදරයක් නැතුව පැහැදිලිව වෙන් කරලා පෙන්නන තරුණයෙකුයි පල්ලෙකුයි අතර මෙතන මනුස්සයා කවුද වල්ලා කවුද හපුනම කිසිම ප්‍රශ්නයක් නැහැ. තරුණකම මාළුකම ප්‍රශ්නයක් ආවේ නැහැ. මෙන්න මනුස්සයා මෙන්න බලලා කියලා වෙන් කරන හොඳත් දුදු ගහලා හැරෙමි තියන වයසක ඉන්න පුද්ගලයෙක් ගියත් තියන පල්ලෙකුයි ගියත් තියන මෙතන මනුස්සයා කවුද වල්ලා කවුද හපුනම මෙන්න මනුස්සයා මෙන්න බලලා කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව වෙන් කරන අර ලාභාල ක්‍රමවත් ලබා ක්‍රමවත් ගැටවල ක්‍රමවත් තරුණ ක්‍රමවත් මැදි වයස් ක්‍රමවත් මහලු ක්‍රමවත් මිනිස්යාවෙන් කරලා පෙන්නන්න බාධකයක් උනේ නැහැ. බලු බැටියා කියන එකවත් මැදි වයස් බල්ලා කියන එකවත් වයසක ගිය බල්ලා කියන එකවත් බල්ලා පෙන්නන්න ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද උනේ අවස්ථා සංකීර්ණනය කරලා ඒ සියල්ලම කැටි කරලා අපි තමයි තියාගෙන තියන සම්මත කරගෙන අන්නේ අවස්ථාවල තියන උපතක් පැවැත්ම විපරිණාමයේ පත්වෙන පරිණාම විනාශ වෙන පැවැත්ම අවසාන ඔන්නේ උපතක් විපරිණාමික පැවැත්ම අවසානය කියන කාල පදාස තුනක් කැටි කරලා ඒ තුල සිද්ධ වෙන සිද්ධියක් පෙන්වන්න ආකාරයක් පෙන්වන්න අපි නමක් තියාගෙන ගෝත්‍රයක් තියාගෙන තියන නම් ගෝත්‍රය කියන්නේ ඌවා ඉන් ඒ අවස්ථාව තුල හතරමැදි අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවන් අපි එහෙමයි ගන්න. මනුස්සයා. දැන් මනුස්සයා කියන වචනේ වගේ ආයි බෙදෙනවා. ලදරුවා, දරුවා, ළමයා, ගැටවරයා, තරුණයා, මැදි වයස් පුද්ගලයා, මහල්ලා. දැන් කීයටයි බෙදුවා? අර මනුස්සයා කියන අවස්ථාවමයි බෙදුවේ. දැන් මනුස්සයා කියන අවස්ථාව සියල්ලේ කැටි කරලායි හදලා තිබුණේ. ඒක අවස්ථා මහා අවස්ථාව. කුඩා අවස්ථා කැටි වෙලා හදගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ මේ අවස්ථාව අපි ආයතනයෙන් නම් තියාගත්ත කාලෙක ළමා අවස්ථාවේ ලදරු අවස්ථාවේදී අවුරුදු 5ක් විතර කාලයක් යනකම් ලදරුවා කිව්වා. 5 ඉඳන් 10 11 12 වෙනකම් ළමයා කිව්වා. 12 ඉඳලා අවුරුදු 16 17 විතර වෙනකම් ගැටවරයා කිව්වා. ඉතින් මේවා කාල සීමාවල් එකිනෙක වෙන වෙන කරලා කියනවා. ඒ විලාසෙදිම මෙතන ළමයි පෙන්නන්න කියලා හිතා වාසය කියන තිබ්බොත් එහෙම මිනිස්සු තිබ්බ පළියට බේරන්න බැහැ. ඈ ප්‍රවේදියා කරගන්න. මොකද අපි නම තියාගෙන තියෙන අවස්ථාවට වඩා ඉක්ම ගියොත් ඒ අවස්ථාව ඉක්ම ගියා. මෙන්න මෙයාට දැන් අවස්ථාවල් වලින් ගිහිල්ලා. දැන් කරුණේ නැහැ. ඉතින් ඔයාලගේ අවස්ථාවක් ගන්න. ඒක මොනවද හැදිලා තියෙන්නේ? ඒ තාස්ව පුඩා පුඩා අවස්ථාව. කරුණියා කියන කාර්යය ගත්තොත් අවුරුදු කීයක්? 18 35 අතර කරුණියා කියලා ගත්තා නම් දල වාසියෙන් අපි නිකන් යවත් හඳුනා දෙන්න හැම ගන්නවා. ඊට පස්සේ 18 තරුණ 35 කාලේ තරුණ ඒ දෙක දාන්න පුළුවන්. ඉතින් 18 19 20 21 22 ඔක්කොම තරුණියා කියන අවස්ථාවල ගත්තා. අපි යෝගිනු පුරුෂක් වෙන් කළා ගත්තා තරුණියා කියන 18 තරුණ 19 තරුණිය. තවත් වෙනා කිවම බැලුවොත් එහෙවත් වෙන් කළා. ඊට පස්සේ අපි යෝගේ එකක් අරගෙන දැන් මෙයාට කීයද? 18යි මාසේ. මෙයාට 18යි මාස 2යි. මෙයාට 18යි මාස 3යි. කොහොම මාසෙ මාසෙ වැඩි කරලා ගත්තාම තරුණිය 12 දෙනෙක් ගත්ත හැකි 18 දරුවෝ. 18යි මාසෙ දරුණිය 18යි මාස 2ේ දරුණිය කොහොමවත් ගත්ත හැකි. අපි මේ 18යි මාසයක් ගියෝ දරුණිය අරගෙන. මාසේ දවස් 230කට. එදින් 18යි දවසක් ගියේ කෙනා 18යි දවස් දෙකක් ගියේ කෙනා 18යි දවස් තුනක් ගියේ කෙනා දැන් මෙහෙමත් අරගෙන 30ක් ගන්න. දැන් වෙනස බලවල පිළිබඳව සාර්ණිය කියන වචනේ කිව්වා. ඒකෙත් වෙනසක් තියෙනවා කාලයත් එක්ක. දැන් 18යි දවසේ සාර්ණිය ගත්ත එක දවසල විතර. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? තවත් අපි මේක වෙදී හැක. මේ දවසේ ඉන්නේ කෙනා හැදිලා තියෙන මොනවද? දැන් අපිට බෙදන්න පුළුවන් කාල සීමාව ඉක්මවා ඉරියව්ව. අන්න අවස්ථාවේදී විද විදා බලන හැටි. මොකද මේ යන්නේ ආයතනයක් හැදෙන තැන හොයාගන්න. වැඩගත් දෙයක් ආයතන කියන්නේ මොනවද කොහොමද හැදෙන්නේ කියලා හොයන ක්‍රම හතාවක් මේ පොතේ නැහැ. හොයාගන්න ක්‍රමයේ ඕකයි. ඕක තමයි විද විද බලන්න විද විදා බලන්න කිව්වේ. විභජ්‍යවාදී කිව්වේ බෙදන්නේ මොකද කියලා දන්නේ නැහැ. නම විතරක් තියෙනවා පොතේ. දැන් ඒකයි මේ කියಾದේනේ බෙදෙන හැටි. දැන් ඉතින් මේ 18යි දවසේ තරුණේ අර ගත්තහම බලන කොහොමද මේ කාලේ ගෙවෙන්නේ. ඉතින් 18යි පැයයි 18යි පැය දෙක වුණා නම් එහෙමත් බෙදිය හැකි. තවත් ක්‍රමයක් අපි දැල්ල පුළුවන්. උදේ ඉඳන් ඒ තරුණයා දවස ගෙවන්නේ මොන මොන ඉරියව් වලින්ද? අන්න අපි වෙන් කරගන්නවා කාල සීමාවක්ද? උදේ පාන්දර යන කීට දවස ගෙවන හැටි. තරුණයා දවස ගෙවන්න පටන් ගත්ත ක්‍රියාවලිය. කායික ක්‍රියාවලිය. උදේ නැගිට්ටා. නැගිටින අවස්ථාව. මොන හොදන්න ගියා මොන හොදන අවස්ථාව. මල මුත්‍රා පහ කරන්න ගියා මල මුත්‍රා පහ කරන අවස්ථාව. ඊට පස්සේ ආව ඇවිදිලා ඉතින් කෑම බීම වල හරි කනවා නම් බලනවා තේකක් හරි වුණා තේකක් වුණ අවස්ථාව. ඊට පස්සේ ඇඳගන්න පෙරද ගන්න අවස්ථාව ගියාට එහෙම නැති කෙනෙක් නා. ගමර පිටත් වෙච්ච අවස්ථාව. බස එනකන් හිටපු අවස්ථාව. බස එක නැගපු අවස්ථාව. ඉතින් බස එක යන අවස්ථාව. වයින් අවස්ථාව. දැන් මේ අවස්ථා වේදිර බහැගෙන බහැගෙන ගියා. දැන් ඉතින් මේ වන්නත් මිනිහා භුක්තිය ලබන්නේ කොයි විලාද? ආස්වාද භුක්තිය ලබන්නේ කොයි අවස්ථාවකද? තවත් කැටි වෙන පොඩ පොඩ. කෑම කන්න ගිය අවස්ථාව, ගත එක අවස්ථාව. අරගෙන ඉවෙලා ගත්තාම අන්න දැන් ආස්වාද භුක්තියේ වැළපෙන දේ. නිකන් කන්න බැහැ රහට කන්න ඕනේ. අන්න ගත රහට කන්න යා හොයන. වටවිට වල්න. ඇහැයම කරන අවස්ථාව, හොඳ හොඳ කැලි හොයන අවස්ථාව. දැන් ඉතින් බලමු බැදුම කොතනද තියෙන්නේ? කන්න ප්‍රියමනාපයේ කොතනද තියෙන්නේ? ඒක ගන්න අත ක්‍රියාත්මක කරන අවස්ථාව. හොඳ හොඳ යා තෝර තෝර කන අවස්ථාව. සහ විදින අවස්ථාව. දැන් තාත්තර ගන්නින් ගන්න බෙදි බෙදි යනවා. ඔන්න බෙදි බෙදි යන කවිද පේනවා. ජීවිතය ගත කරනවා කියන්නේ මොකද්ද? සහ හොය හොය. ඇහෙන් තහර වෙනවා. ආස්වාද හොයනවා. කලින් නාසයෙන් දිවෙන් කයින් ඔක්කෙන් ආස්වාද හොයනවා. ඔක්කොම ගන්නවා. ගත පොබලණයක් තිබුණා. සහ බලන්න හිතුණා. ඒක රහ බලන්න ගන්නකොට පොඩි කලබල ජලස් ගෑවේ නෑ. අපෝ වාං කියලා මේ කන්දේ. දැන් මහර ගැටුණායි. එනකොට සද්දේ තියෙන්න ඕනේ. ලතර විවිලා තියෙන දත්ත වල පාටල තියෙන දත්ත වල කෑවත් නිකන් ගහවෙන්නේ සුවදක් තියෙනවනේ හොඳට මේ පපලන් සුවද නැ නිකන් බලා මොනවාද පාපිරි මිලිවා වයින්වා ඉවර ගැටෙනවා සුවන් තිබුණා ගන්ධයත් අවශ්‍යයි හපලා වුණ රහත් වුණේ එතකොට ඒක ස්පර්ශයක් තියෙන හතර දෑයින ක්‍රමයක්. ඒකත් ක්‍රියාවක්. එහෙනම් පංචකාමයෙන් විදිනා කොහොතක. එහෙනම් ආයතන පහක් සාබලන් යනකොට මොහතකින් විදීගෙන විදීගෙන උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීන ලිස්සක්. එකක් ආව විදිලා ගියා, එකක් ආව විදිලා ගියා, එකක් ආව විදිලා ගියා. කොච්චර සූක්ෂම. මෙන්න ආයතන පහක් එක සැරේ හට ගන්නවා වගේ වෙනඳ පහ පස් විදියට හට ගන්නවා. පබලන් කැල්ල හබුරි කරා. කෑමක් කන්න ගිහලා අන්තිර වලන කුඩා කුඩා අවස්ථාවල් දින රස විඳින අවස්ථාවක් ප්‍රියස්තපේ නැති ආයතන වල. මෙන්න මෙහෙම චක්ක ආයතන, රෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන ආයතන හයක් තැනකින් හටගෙන විදි විදි යනවා. ඔන්න ඕක තමයි වර්තමානයේ බලාගෙන බලාගෙන කියලා ඉතින් ඒ මොහොත බලන්න කිව්වේ. අතීතයේ ගෙවි ගියා විදර්ශනා කරන්න බෑ. මනුව මතු අනාගතේ තව ආවේ නෑ. ඒක විදර්ශනාන ගෝචර කරන්න බෑ. දැන් දැන් වෙන අවස්ථාවේදී තමන් කරන වැඩේ බලන්න අවස්ථාව හොයාගන්න. ආයතනේ බලාගන්න. එතකොට මේවා අවිද්‍යාව මුල් කරගෙන රසස්වාදී වැඳිලා ප්‍රියමනාපයන් හොය හොයාම කොච්චර දුර ක්‍රියාත්මක කරන මොහොතක් ගන්න. මෙතන නේද ජීවිතේ. ඒ විලාසේ අතීතයේ නෑ ආවේ අර ගෙවිලා ගිහිල්ලා. අනාගතේ තව ආවේ නෑ. එහෙනම් තව ජීවත් වෙන්නේ කොතනද? ඔන්නේ මාත්‍රියේ. ඔන්නෝ කර කියලා මාත්‍රියක ජීවත් වෙනවා. සත්‍යය කියන්නේ මාත්‍යය කියන්නේ ඕක. ඔය මාත්‍රිය ආවා ගිහිල්ලා ගියා විතර නවත්තන්න බැහැ කාටවත්. ඔන්න ඔය විලාසේ අවිද්‍යාව සාහගතව ඉන්නවද නම් අපි බලනවා හැම වෙලෙම ආස්වාදපත් යන බලාපොරොත්තුෙන් විඳින්නමයි බලන්නේ. ඒ තුළ ඉඳමයි බලන්නේ. ඒක දැනුවත් වෙන්නයි බලන්නේ. ඒක හරි පියයි මනාපකේ දෘෂ්ටිය ඉඳගෙන. ඔය ප්‍රයත්න කිනන්නේ ඔය මාත්‍රේ ඉඳ. මොහොතක් ගන්න විදිය ගෙනිනකොට උද්‍යංගම අත්ංගම ආස්වාදා දිනෝ නිස්සාරණ කියලා. අවස්ථා පහකින් විතරේ පුංචි පුංචි අවස්ථා දර්ශනේ, ශ්‍රවණේ, ආග්‍රාණේ, සසයේ, ඉස්පස්සේ මේ ඔක්කොම ගෙවි ගිහින් ද මනසත් කියලා ගෙවිලා යනවා. ඔන්න ඔතනයි තියෙන්නේ ආයතන හය. ඉස්පර්ශ ආයතන හයේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිසල ඔන්නුතේ තැදි බලන්න ඕනේ. ඉතින් වර්තමානයේ විදර්ශනා කරන බද්ධේක රත්නය කියලා කියන්නේ යාට. බද්ධේක රත්න කියන්නේ එකම රත්නයක් එක බැඳලා ඉන්නවා එතන. අන්න එතනදයි බලාගන්නේ විදර්ශනා. මෙන්න මේ කියන වර්තමානයේ විදර්ශනා කරන නික්ෂණේ බලන් දෙනවා කියලා මෙන්න මොකද එකක් කරනවා. මොකක් කරනවද හදනවා මම දන්නේ මුතුන් වැදලා ඉතින් තියාගෙන බලබලා ඉන්නේ. බුදුරණන් අහති දේශනාගෙන සමායින් දා මේ කරන වැඩවලදී හිත ඇලින්නේ ගැටෙන්නේ මුලාටපත් වෙන්නේ කොයි මොහොතේ මොතනද? කොහොම අවස්ථාවකදීක සිද්ධ වෙන්නේ කියලා බලාගෙන සියුම් කරන යනකොට උස්මේ නෙමෙයි වෙන්නේ ඔය කොරණ වැඩ පිළිවිලි ඇලෙන ගැටෙන මුලා වෙන වැඩ පිළිවිලි මාත්‍ර අහු වෙනවා. ඔන්නේ මාත්‍රේ ඉක්මවන්න බැරුව අල්ලාගෙන ඉන්නේ නැහැ දැක්කහම ඔන්න ඔතන දකින්න අවිද්‍යාවේ වැඩ පිළිවිලි නේද මේ ප්‍රයත්න කියන්නේ. මේ ඇලෙන ගැටෙන මුලා වෙන හට ගන්න කොට නැගින්නේ මේ තැඟවල නේද? එහෙනම් මේක අයින් කරන්න ඕනේ වෙනතනක නෙමෙයි එතනමයි. කොළ නැගින්න යම් තැනකද අවිද්‍යාව හටගින්නේ තැන. එහෙනම් අවිද්‍යාව විදහරින්න ඕනේ ඒ කොළ නැගින්න තැනම. ගුණණ විතරම යථාභූතින් අවිද්‍යාව විදහැරියොත් ක්‍රියාකලාපයේ තියෙනවා අවිද්‍යාව සහගත වෙන පිළිල කෙලවරයි නිරෝධයි. ඉතින් මේකයි ක්‍රම හතක්. මේ විදර්ශනා කරනවා කියන්නේ විභජ්‍යවාදී වශයෙන් බෙදලා බලනවා කියන්නේ තොන්නේ ක්‍රමෙයි. දවල් ගානේ මේක හිතන්න පුරුදු වෙන්නේ. හිතනකොට මේක තවන්ට වැටෙන පටන් ගනී අධ්‍යක්ෂණයට පස්සේ. ඒතොර ඉදින්දා කරන වැඩ හැමිනේම හොඳ මලා තීනෝණී කෙරෙන්න පටන් ගනී. සතිපට්ඨානෙ දියුණු වෙයි. ඊට පස්සේ කතා කරන මොහොත එනකොට මේක මොකද්ද මේ ගැලපෙනවද නැද්ද? සාවිදේශ මොහොතයිද? ක්‍රියා කරන මොහොතේ එනකොටම ක්‍රියා කරන්නම ඉතෙල්ලා. හිත මාත්‍රේ පහළ වෙනකොටම සාවිදේශ මොහොතයිද කද මේ ක්‍රියාවලියට මේ ගුණ නැගින්නේ ඉන්නේ. හිතනකොටම හිතවිලි පහළ වෙනකොටම සාවිදේශ මොහොතාගත හිතවිලි මේ එන්නේ කියලා මෙහෙම දකින්න පටන් ගන්නවා. දකින්නකොටම මොකද වෙන්නේ? ඒකේ ආදීනෝ දැකලා අං ආදීනෝ දැක්කහම මොකද වෙන්නේ? ඒකෙන් විදීමට ආදීනවල පස්සනාව නැගිනවා ඥානෙ. එතර විදෙන්නේ ඉඳලා මුචිත කම්මිතා ඥානිය ඔය ඉගෙන ගත්තා නැත්නම් ඔය ඥාන ඔක්කොම දසවිධ ඥාන කියනවා පහළ වෙනවා. පහළ හිටන් සම්පූර්ණම අරුසයත් එක්කලා විදිලා ගිහිල්ලා යථාභූතන අසාර ලෝකයක මොනවට ඇලෙන්නද? අසාර ලෝකයක මොනවට ගැටෙන්නද? අසාර ලෝකයක මොනවට මුලා වෙන්නද? මොනවට බපේ යන්නද? මට වැඩක්. මේක කරන්නේ. අනිසිවන්නා වූ ලෝකයක මොනව අල්ලන්නද? මොනව හොඳයි කියලා ගන්නද? දුක්ඛ රහගත ලෝකයක මොනව හොඳයි කියලා ගන්නද? ඔය අනිත්‍ය බව, දුක්ඛ බව, අසාර බව කියන මෙන්න මේ තුනේ කෝක හරි ඒ පුද්ගලයාගේ ඥාන ගෝචර වෙච්ච දේට අනුකූලව මුල් කරගෙන ලෝකේ අසාරත්වයේ පත්‍යාවෙන් දැකලා නිවන මුල් වෙලා රවුල්ලා පිටයි තයි යථාර්ථයෙන් පත්වීමට මුල පූර්ණව එපෙමි. ඔකට කියනවා ශුන්‍යත සමාධිය, අනිමිත සමාධිය, අපරිහිත සමාධිය කියන සම්මා සමාධිය විදිහට වැඩිලා ඔන්නතනින් යථාභූතයට පත් වෙනවා කියන මේ තමයි නිවන මුල් කරගත්ත සමාධි තුන. අදහස් වෙන්නේ ඔහොමයි.
ඉතින් තියා සිතාලා හිතනකොට මේක හරි ගැඹුරුයි. තේරෙන්න පටන් ගන්නවා.